විජයරත්න මහත්මිය අධ්‍යාපන
අතුරු ප්‍රශ්නයක්
ආවනේ.
ගරු මුලාසුන්දර මන්ත්‍රීතුමනි, ගරු රෝහිණි කුමාරි විජයරත්න මන්ත්‍රීතුමේගේ ප්‍රශ්නය පළවෙනි ප්‍රශ්නය අයන්න. එක පිළිතුර ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සහ ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා නිශ්චිත ස්ථාන මාරු ප්‍රතිපත්තියක් තිබේ. දෙක පිළිතුර ශ්‍රී ලංකා විදුහල්පති සේවය අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛන 43/2023 ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ජාතික පාසල් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය 2024 ඇමුණුම එක හැටියට සඳහන් කරේ මට ඔබතුමීගේ පරිශීලනයට එවන්න පුළුවන්. දෙක කාර්ය පටිපාටික රීති සංග්‍රහයේ ස්ථාන මාරු සඳහා අදාළ කොටස ඇමුණුම දෙක. ශ්‍රී ලංකා ගුරු සේවය 2007-20 ජාතික ගුරු මාරු ප්‍රතිපත්ති ඇමුණුම 3. 2024 වර්ෂයට අදාළව සකස් කරන ලද ගුරු ස්ථාන මාරු නිර්ණායක හා පාසල් වර්ගීකරණ ලේඛනයේ ඇමුණුම 4. 3. ස්ථාන මාරු අයදුම් කිරීමේදී වෛද්‍ය කරුණු සනාත කිරීමේ ආකෘතිය ඇමුණුම 5. අයන 3 පිළිතුර ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරලද ස්ථාන මාරු ප්‍රතිපාටියක් පවතින අතර ඇමුණුම 6 මගින් එය ඉදිරිපත් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථාන මාරු ප්‍රතිපාටිය 1, 2, 3 ශ්‍රේණි සඳහා අමාත්‍යංශ චක්‍රලේඛ අංක 32/2022 යටතේ 2022-09/07 දින ඇතිව අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවිය ප්‍රසිද්ධියට පත් කර ඇත. 4 පිළිතුර ඉහත 3 සඳහන් චක්‍රලේඛයේ අනුව 2022-23 වර්ෂය සඳහා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම් කරමින් අයදුම්පත් 243ක් යොමු වූ අතර ඒ අනුව අදාළ ස්ථාන මාරු නියෝග 23/3/27 වෙනි දින අමාත්‍යංශ වෙබ් අඩවිය පළ කර ඇත. වාර්ෂික ස්ථාන මාරු සමාලෝචන කමිටු තීරණ හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලද අභියාචනා තීරණ වලින් පසුව නිලධාරීන් 59ක් සඳහා ස්ථාන මාරු ලබා දී ඇත. මෙම ස්ථාන මාරු 2024-01 දින සිට ක්‍රියාත්මක කර ඇති අතර 2024-25 වර්ෂය සඳහා අදාළ වාර්ෂික ස්ථාන මාරු චක්‍රලේඛ 2024 ජනාධිපතිතුමන ඡන්ද විමසුමෙන් පසුව නිකුත් කිරීමට නියමිතය. අදාළ නොවේ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නයට කලින් ගරු ඇමතිතුමා, ගුරුවරුන් මාරු කරන ක්‍රමවේදයක් තිබුණා වුණත් ඔබතුමත් මාත් හොඳාකාරවම දන්නවා මේකේ ක්‍රමවේදයේ යම් යම් තැන්වල ගැටලු තියෙනවා. හරි ප්‍රතිපත්තියක් තියෙනවා නම් දුෂ්කර පළාතකට ගියපු කෙනෙකුට එතනින් එන්න තියෙන අපහසුතාවය කොච්චරද කියන එක අපි දන්නවා. ඒක එක. දෙක, පළාත් රාජ්‍ය පළාත් පාසලක ඉඳලා ජාතික පාසලකට එන්න කොච්චර දුකක් විඳින්න ඕනද කියලා පෞද්ගලිකව අත්විඳපු කෙනෙක් මම. එතකොට මෙන්න මේ වගේ ගැටලු ගණනාවක් මේ ඇතුලේ තියෙනවා. ඊළඟට තමයි පාසලේ යම් කිසි ගැටලුවක් ඇති වුණොත් පරිපාලනයත් එක්ක එතනදිත් එයාට ගැටලුවක් එනවා. ඒ වගේ මම දකිනවා ගුරු මාරු මණ්ඩලවල කට්ටිය වාඩි වුණත් මේ ගුරුවරු මාරුවීමක් හදාගන්න යනකොට මූණ දෙන ගැටලුව. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා චක්‍රලේඛවල හෝ මොනමනහරි වගන්ති තියෙන්න පුළුවන්. නමුත් මම ඔබතුමාට යෝජනා කරනවා අපි පහුගිය කාලේ ආශික අධීක්ෂණ කමිටුවේදී ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය, ඒ කියන්නේ ගුරු වෘත්තියට එන කෙනා එයාගේ සේවා කාලයේ ඇතුළත එයා යන්නේ මොන මොන පාසල් වලටද කියන එක සකස් වෙන විදිහට අපි ක්‍රමවේදයක් සිස්ටම් එකක් හැදුවා. ඒක මම හිතනවා ඔබතුමාගේ දත්ත පද්ධතිය යාවත් කාලීන කරගත්ත දවසට දැනටත් තියෙනවා අමාත්‍යංශයේ ඇතුලේ දත්ත පිළිබඳව ගැටලුවක් තියෙනවා. එතකොට මෙන්න මේ යාවත් කාලීන කරගත්ත දවසට හෝ අර කලින් හදපු ගුරු ජාතික ගුරුමාරු ප්‍රතිපත්ති, දැන් වෛද්‍යවරුන්ගේ ගුරුමාරු වෛද්‍යවරුන්ගේ මාරු ස්ථාන මාරු ප්‍රතිපත්තියට කාටවත් ඇඟිලි ගහන්න බෑ. හැබැයි අධ්‍යාපනයේ එහෙම නැහැ. මොන ප්‍රතිපත්තිය තියෙනවා කිව්වත්. ඒ නිසා මම ඔබතුමාට යෝජනාවක් කරනවා විධිමත් කිසි කෙනෙකුගේ බලපෑමක් නැතුව හැමදාම දුෂ්කර පාසල් වල ඉන්නේ නැතුව හැමදාම ජාතික පාසලේ ඉඳලා පෙන්ෂන් යන්න ක්‍රමයේ නැතුව හැමෝට අතරේ සාධාරණත්වය බෙදී යන හැටියට මෙන්න මේ ගුරුමාරු ප්‍රතිපත්තිය සකස් කරලා දෙන්න කියන එක, අරක නැත්තම් අර තියෙන එක අඩුපාඩු තියෙනවා නම් සකස් කරලා ක්‍රියාත්මක කරන්න කියලා මම ඔබතුමාට යෝජනා කරමින්. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමා මේ වෙනකොට ලංකාවේ වැඩ බලන විදුහල්පතිවරු ඉන්නවා 1800ක්. එතකොට දැන් අර මාරු ප්‍රතිපත්තියත් එක්ක ආයි මට ගලපන්න වෙනවා මෙතනදී. දැන් විල්ගමුව උදාහරණයක් ගත්තොත් ඉස්කෝල 45ක් තියෙනවා 29ක් වැඩ බලන විදුහල්පතිවරු ඉන්නේ. හැබැයි පහුගිය දවස්වල එකම විභාගයෙන් අපි ගුරු විදුහල්පතිවරු බර ගණනාවක් අරගෙන තියෙනවා. හැබැයි මේ හරියට ස්ථානගත කිරීමේ ක්‍රමවේදයක් තිබුණා නම් මේ මම හිතනවා මෙන්න මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. දැන් මේ වැඩ බලන විදුහල්පතිවරුන්ට මේ 1800ට ගන්න ක්‍රියාමාර්ගයේ මොකක්ද ඒගොල්ල විදුහල්පතිවරු හැටියට අන්තර්ග්‍රහණය කරනවද? එහෙමනම් කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව ඔබතුමා පැහැදිලි කිරීමක් කරන්න. එහෙම නැත්නම් ඒ අයට මොකද කරන්න?
අරු මුලාසුනුණ්ඩ මන්ත්‍රීතුමනි, ගරු මන්ත්‍රීතුමගේ පළවෙනි අතුරු ප්‍රශ්නයේ වැඩාවරණය කරන විදුහල්පතිවරු 1800ක් ඉන්නවා. මේක මීට වඩා වැඩියෙන් හිටියා. දැන් විශ්‍රාමයම් විවිධ හේතුන් නිසා මේ පිරිස තමයි දුෂ්කරයයි කියනා වූ පාසල් වල මේ වැඩාවරණය කරමින් විදුහල්පති තනතුරු දැරුවේ. දැන් මේ සම්බන්ධයෙන් මම අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා. ඒක රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ගියා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රතිපත්ති අනුව ඒක ඉතා දුෂ්කර කාර්යයක් වුණා. කෙසේ වෙතත් මේ වෙන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ අය විසින් නඩුවක් පවරලා තිනවා. නඩුව සමතේ කර ගැනීම සඳහා අපි තවදුරටත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශීය අපේක්ෂාවෙන් ඉන්නවා. අය සමාවෙන්න තව බං ඔබතුමියා පාර මුලින් කාරණය ඇත්ත වශයෙන්ම මේ ගුරුමාරු ප්‍රතිපත්තිය තියෙනවා. ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව උද්‍ය සමිතින් වල එකඟතාවයන් මත විවිධ අවස්ථාවල යම් යම් සංශෝධනත් කරනවා. උදාහරණයක් වශයෙන් දැන් අවුරුදු 57 කියන වයස් සීමාව ගන්නයි කියන එක දැන් අපි අනුමැතිය අරන් තිනවා. ඒ වගේම මාරු මණ්ඩල වාඩි වෙනවා. හැබැයි ඔබතුමියන් මමත් දන්නවා දැන් මම බස්නාහිර පළාතේත් මහමැති හිටිය අවුරුදු 5ක් 95 ඉඳලා 2000ට. ඒ කාලේ කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ පළාත් පාසලක සහ ජාතික පාසලක අතර ගුරුවරු මාරු වෙන්නේ. නමුත් දැන් ඉන්න රාජ්‍ය සේවා කොමිෂන් සභාව අලුත් නීතියක් දාලා නියෝගයක් කෙව්වා පළාත් සහ ජාතික පාසල් අතර මාරු වෙන්න බැහැයි කියලා. ඒ පාර දන තර්කයේ හැටියට ගන්නෙ ජාතික පාසල් වලට මාරු වීම දෙන්නේ ජාතික පාසල් වල පත්වීම් දෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව. පළාත් පාසල් වල පත්වීම් දෙන්නේ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව. එතන මෙතන ආයතන දෙකක්. ඊළඟට දැන් පළාත් වලට වෙනම බඳවා ගැනීමේ හැකියාවක් තියෙන උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන්. ඒ යටතේත් ඒ අය පත්වීම් දෙනවා. ඒගොල්ලෝ කිව්වේ විද්‍යාපීඨ ගුරුවරු මාරු වෙන්න පුළුවන්. හැබැයි අනිත් අය මාරු වෙන්න බෑ. මං කියන්නේ මේක පුදුම ප්‍රතිපත්තියන්නේ. ඔක්කොම ගුරුවරු. ඒක නිසා අවසාන වශයෙන් මං කෝ එහෙමනම් අපි කොන්කරන්ස් එක කරන් දෙන්නම් ගවර්නර්ස් ලාගේ කොන්කරන්ස් එක නෝ ඔයගලගේ අනුමැතිය දෙන්න කියලා දැන් ඒකට අපි කටයුතු කරගෙන යනවා. දැන් ඒ ටික තමයි මං ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. ඔබතුමිය කිව්ව ආකාරයට ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ නිර්දේශානුව දැන් සිස්ටම් එක අපි හදාගෙන යනවා 21 මේක මොරටු විශ්වවිද්‍යාලයට බාර දීලා තින්නේ. ඒක අවසන් වුණාම මම හිතන්නේ මේ ගැටලුවක් නැතුව මොකද 240,000 අතර මේ උන්ට ගුරුවරු ඉන්නවා. එතකොට මම දන්නවා ඔබතුමිය කියන වගේම කොයිතරම් ගුරුවරු රස්‍යාදු වෙනවද කියලා මේ මාරු වීම සම්බන්ධයෙන්. සමහර ඒවා මානසික හේතුන් තියෙනවා. වෛද්‍ය හේතුන් තියෙනවා. ඉතින් ඒවා මේ මේ සලකා බැලීම මම හිතන්නේ බොහොම අඩුවෙන් වෙන්නේ. අර අපි ඉරක් ගහලා ගත්තාම අවුරුදු 5ක් සේවය කරන්න ඕනේ. අනිකුත් කරුණු ගත්තාම නිර්ණායකත් එක්ක එතන යම් ගැටලු එනවා. ඒක නිසා අපි මාරු ප්‍රතිපත්තිය හරියට තිනවා. හැබැයි ඒක මේ මේ ඩිජිටලයිස් කළා. ගත්තාම හැමෝටම දැනගන්න පුළුවන් කවද්ද මාරු වීම ලැබෙන්නේ කියලා. මොකද හුදෙක් මාරු වීම නෙමෙයි ස්ථානගත කිරීමයි වැදගත් වෙන්නේ විෂයන් අනුව ගලපලා.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමා, මට දැනගන්න පුළුවන්ද අපේ සංවර්ධන නිලධාරීන්ගේ 22,000ක් දැන් යම් තැනකින් 16,000යි ඉන්නේනේ. ඔව්. ඒ 16,000 පැත්තකින් තිබ්බහම අපේ කොච්චර ගුරු පුරප්පාඩු තියෙනවද කියන එක මොකද මම දැක්කා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා ගුරු වෘත්තියට උපාධිධාරීන් 20,000ක්. මම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අහලා බලපුවාම දැනට තියෙන්නේ 16,000යි පුරප්පාඩු, 4,000ක් මේ අවුරුද්දේ අග විද්‍යාපීඨය එනවා. එතකොට තියෙන්නේ 12,000යි. එතකොට මෙන්න මේ දෙකේ ගැළපීමක් නැහැ. මේක තුල උපාධිධාරීන් නොමග යැවීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මට ඔබතුමා පැහැදිලි කිරීමක් කරන්න උපාධිධාරී මේ ගුරු වෘත්තියේ පුරප්පාඩු කීයක් තියෙනවද?
ලාසනුණ්ඩ මන්ත්‍රීතුමනි, මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමී මේ ප්‍රශ්නේ අහපු එක. කවුරු හරි මේ ප්‍රශ්නේ අහනකම් හිටියේ මේක නිවැරදි කරන්න. පහුගිය කාලේ පුරාටම කිව්වා 45000ක පුරප්පාඩු තියෙනවා කියලා. 2019 23000ක් පුහුණුව සඳහා සංවිධානයෙන් පාසල්වලට අනුයුක්ත කළා. ඒ අනුයුක්ත කරපු පිරිසට වරින් වර කැබිනට් පත්‍රිකා ගිහිල්ලා අවසාන වශයෙන් කැබිනට් පත්‍රිකාව ගියේ මේ අය ගුරු සේවා ව්‍යවස්ථානුව බඳව ගන්න. නමුත් එතෙන්දී පෙත්සම් 4ක් ගියා ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒ නිසා විභාගේ නැවැත්තුවා. හැබැයි මේක හැමදාම ඉන්න බෑ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. දැන් අවුරුදු එකමාරක් ගිහිල්ලා තිනවා. තහනම් නියෝගයත් එහෙමම තියාගෙන විසඳුමක් නැහැ. ඒ පාර අපි යම් එකඟතාවයක් ඇති කරගන්න. සමත කොන්දේසි 90 දැනට ගරු මන්ත්‍රීතුමිය 23000න් 7000ක් පළාත් රාජ්‍ය සේවයේ තරඟ විභාග වලින් පත්වීම් ලැබලා දැන් ඒ අය ගුරුපත්වීම් ලැබලා තියෙනවා. ඒතර 7000ක දෙන්නට ගිහිලා තියෙනවා. ඊට අමතරව අපි අධ්‍යාපන අමාත්‍යංශය හැටියට වතාවන් දෙකකදී පීඨ ගුරුවරුන්ට පත්වීම් දුන්නා. ඊළඟට උපාධිධාරීන් අපි බඳවගත්තා විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, තාක්ෂණ වේදේ විදේශ භාෂා හැටියට. ඊළඟට ඉංග්‍රීසි භාෂාව පිළිබඳව හයනේෂනල් ඩිප්ලෝමාව තියෙන තවත් 453කට පත්වීම් දුන්නා. ගරු මන්ත්‍රීතුමිය, මේ ආදී වශයෙන් 25800කට මේ අවුරුදු දෙක තුළ අපි පත්වීම් දීලා තියෙනවා. දැන්නකොට අර තව 16000ක් ඉතුරුයි සංවර්ධන ධාරි. මේ 16000 රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඒගොල්ලන්ගේ මතය අපිට එවලා තිබුණා. ඒකට අපි එකඟ වුණේ නැහැ අමාත්‍ය මණ්ඩලය. නිසා අපි ආපහු යව සතියක් තුල, මේ ඊයේ ගත්ත තීන්දුව සතියක් තුල අපිට දැනුම් දෙන්නයි කියලා මේක ප්‍රායෝගිකව විසඳන ක්‍රමය. ඒ වගේම ජනාධිපතිතුමා එකඟ වුණා. එතුමා විසින් මේ 16000 ප්‍රශ්නේ අභ්‍යාසලාභින් හට අරගෙන ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිගන්නවයි කියලා. මොකද අවුරුදු පහක් මේ පිරිස පාසල් පුහුණු වුණා. දැන් මේ අය වරන් ආයිකාරයලට දාන්න බෑ. අපිට තියෙන මේ පිරිස මෙතෙන්ට අරගෙන PGD එක දීලා පුහුණු කරලා පාසල් තුල තියාගන්න. මේ ටික සම්පූර්ණ වෙනකොට ගුරු වර්ග 90 පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙන නිසා සීමිත 4000ක 5000ක විතර වෙන ගුරුපාඩු 25000ක් නැහැ. ඉතින් ඒ ටික ගන්නත් වෙන්නේ අපිට බඳව ගන්න නම් උපාධාරින් බඳව ගන්න ඉන්නේ විෂය වර්ග 90. දැන් උදාහරණයකට මම භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය සහ විදේශ භාෂා පත්වීම් තරඟ විභාගයේ තියලා ව්‍යවස්ථාව 91753ක් පත්වීම් දුන්නා. 462ක් පත්වීම් බාර අරගෙන තිබුණේ නැහැ. එතකොට මේ 462 200ක් පමණ පළාත් පත්වීම් අරගෙන තිබුණා. තවමත් 262ක් අපිට දැන් ආපහු භාගම් සාරිස්ත දැන් දීලා තිනවා. සමස්ත ලකුණු ප්‍රමාණය වන්න විෂය වර්ගය 90 අපි ඊළඟ කොටස මැතිවරණයෙන් පසුව දෙන්න පුළුවන්. මොකද මැතිවරණ කොමසාරිස් ගේ තින ඒ තින රීතීන් අනුව අලුත් පත්වීම් දෙන්න බැරි නිසා ඒක ප්‍රොසෙස් එක ගෙනින්න තියන්නයි කියන්නේ. දැන් අපි මේ මාර්ගයේ ඉන්නේ. ඒ නිසා මම ඔබතුමීට කියනවා, දැන්ට මගේ අපේ අමාත්‍යංශ තක්සේරුව අනුව ගුරුවරුන් 5000කට 6000කට වඩා අර 16000 ගත්තාම වෙන පුරප්පාඩු ඉතුරු වෙන්නේ නැහැ. ඒ ඉතුරුණත් ඉතුරු වෙන්නේ විෂය වර්ග 90 පමණයි.
ඇත්තමයි. එතකොට මධ්‍යම පළාත ගත්තහම ගුරුවරු හිඟයි මේ පුරප්පාඩු තියෙනවා 6338ක්. ඕකෙන් 2098ක් සංවර්ධන නිලධාරි. දැන් ඒ ටික දෙනවා. එතකොට 4240ක් තව ඉතුරුයි. එතකොට උපාධිධාරීන් මෙතන සමත් වෙලා ඉනවා 3500කට ආසන්න ප්‍රමාණයක්. එතකොට මේ 3500ට ලබා දීමේ හැකියාවක් තියනවාද? දැන් පළාතේ පුරප්පාඩු තියෙනවා. එතකොට ඒ කොටස වැටෙන්නේ මම ඔබතුමා කියපු සංඛ්‍යාලය කර නෙවෙයි, මම අමාත්‍යංශයේ අතිරේක ලේකම්තුමාට කතා කරලා ගත්තේ වගේ තියෙනවා 12000ක්. මේ උපාධිධාරීන්ට මේ 12000 ඇතුලේ මේ පත්වීම් ලබා දීමේ හැකියාවක් තියෙනවද?
පළාත් මට්ටමින් දෙන්න පුළුවන් විෂය වර්ගය ගල්පා ගැනීම මත.
හරි. බෝ.
නෑ.
නෑ.
ඔබතුමිය උසාවියේ මම හාරස් ප්‍රශ්න අහුවා වගේ ඒක ඇහුවේ. බොහොම ස්තුතියි.
කොහොමද ස්තුතියි? ගරු දලසල ප්‍රමෙන්ට.
ගරු එමෙතුමා එකඟ නම් පැහැදිලි කර ගැනීමක්. රෝණී කවිරත්න අපේ සහෝදර මන්ත්‍රීතුමිය මතු කරපු ඉතාම වැදගත් ප්‍රශ්නෙට ඔබතුමා ඉතාම මේ තර්කානුකූල සහ පිළිගත හැකි පිළිතුරක් ලබා දුන්නේ. සුදන්ත වෙමින් ඊට අදාළව කරුණු හතරක් ගරු ඇමතුමනි, එක ආබාධ සහිත ප්‍රජාව, එකන්නේ සංවර්ධන නිලධාරීන් විදිහට කටයුතු කරපුත් කටයුතු කරන ලැබූ විශ්වාබාධ, ශ්‍රවණාබාධ, චලනාබාධ සහිත අය සම්බන්ධයෙන් හැම පළාත් සභාවම පොදු ප්‍රතිපත්තියක් අනුගමනය කරේ නැහැ. උදාහරණයක් බස්නාහිර දකුණ එක් කරා රාජ්‍ය ප්‍රතිපත්තියක් තියෙනවා 3%ක් අනිවාර්යයෙන්ම ආබාධ සහිත තරුණ තරුණයන්ට ලබා දිය යුතුයි කියලා. නමුත් ඒක කිසිසේත්ම සිද්ධ වෙලා නැහැ සෑම පළාත් සභාවක් ඇතුළෙම. එනිසා ඒ පිළිබඳව තාම කාරුණිකව අවධානය යොමු කරන්න, රටක් මනින මේ දරුවෝ දූල පුතාල රාශියක් ඉන්න පාසල් මේ වෙලාවේ මහජන ගැලරියේ, රටක ශීලාචාරකම මනින මිම්මක් ගරු සභානායකතුමනි, මේ මිම්ම මම එදා පාර්ලිමේන්තු කතානායකතුමාට කිව්වේ පාර්ලිමේන්තු 820ක් ස්ටාෆ් එකේ ඉන්නවා, මේන් දෙදෙනයි ආබාධ සහිතව ඉන්නේ. 3%ේ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවත් ක්‍රියාත්මක කළා නැහැ. අඩු ගන්නේ 26 දෙනෙක් ඉන්නවනේ පාර්ලිමේන්තුවේ. ඉතින් මේක ලැජ්ජ වෙන්න ඕන. නමුත් මම හිතනවා අධ්‍යාපන ශාස්ත්‍රය තුළදී ඔබතුමා මේකට මැදිහත් වෙයි කියලා. දෙවෙනි කාරණේ දරු සභානායකතුමනි, දැන් අනද්දින සේවකයන් විදියට 800 ගණනක් ඉන්න උපාධිධාරීන්, 800 ගණනකට උපාධිධාරීන් බාහිර උපාධිධාරීන් වෙන්න පුළුවන් සමහර වෙලාවට. නමුත් උපාධිධාරීන් විදියට ඔවුන් පාසල අතුගාන එක, කාණු සුද්ධ කරන එක, වැසිකිලි සෝදන එක আদি වශයෙන් මම හිතන්නේ මේක අතිශය සංවේදී කාරණාවක්. ඒ නිසා මම විශේෂ ප්‍රතිපත්තියක් සකස් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. අර සංවර්ධන නිලධාරීන් ඇබ්සෝබ් කරගත්තා වගේම මෙන්න මේ අනද්දින සේවකයන් විදියට ඉන්න උපාධිධාරීන් 800 ගණන සම්බන්ධයෙන් කිසියම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න සහ ඔවුන්ට අදාළව අනද්දින සේවකයන්ට අදාළව නිශ්චිත ක්‍රමවේදයක් උසස් වීමේ අනිත්‍යයටත් අදාළව ක්‍රියාත්මක කරන්න කියලා කියන දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ මෙතුමිය අතු කරපු ප්‍රශ්නේ සංවර්ධන නිලධාරීන් සම්බන්ධයෙන්. ඔබතුමා දන්නවා එතන ඉන්නව අවුරුදු 35-37 අතරේ සංවර්ධන නිලධාරීන් රාශියක් ඉන්නවා. අර ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව වයස් සීමාව 35 ඉක්මලා කියලා තියෙන නිසා ඔවුන්ට ගුරු සේවයට ඇතුළත් වෙන්නට බැරිකමක් වතු වෙලා තියෙනවා. හැබැයි මේ කොවිඩ් තත්ත්වයත් එක්ක, ආර්ථික අවපාතයත් එක්ක අවුරුදු 2-3 යම් ක්ෂමා කාලයක්, සහන කාලයක් ඔවුන්ට, මම ඒකෙන් අදහස් කරන්නේ නැහැ අවුරුදු 45ක් පැනපු කෙනෙක් සම්බන්ධයෙන් මේක ක්‍රියාත්මක කරන්න කියලා කියන එක නෙමෙයි. යුක්ති සහගතව ඒ කොවිඩ් තත්ත්වයත් අර ආර්ථික අවපාතය නිසා මතුවෙච්ච තත්ත්වයක් සැලකිල්ලට අරගෙන ඔවුන් පිළිබඳව සංවේදී සානුකම්පිත පියවරක් ගන්න කියලා කියන්නේ තුන. අවසාන කාරණේ මේ ගුරුන් මදවා ගැනීමේදී අපි මමත් 2020 මට මතක විදියට අප්‍රේල් මාසේ 18 වෙනිදා ගරු ඇමතුමනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරේ අධ්‍යාපන ඇමතිවරයා විදියට අපේ විද්‍යාපීඨ 19 දඹදෙණියත් ඇතුළුව විශ්වවිද්‍යාල පීඨ බවට පත් කරගන්නට කියලා. ඔබතුමා ඒක ඉතාම පියර රාශියක් විදියට ගිහිලා තියෙනවා. මෙන්න මේ බඳවා ගැනීමේදී නිරන්තරයෙන් ගුරු පුරප්පාඩු ඇති වෙන ශේෂ්ඨ කීපය, විශේෂයෙන් දරුවන්ගේ ඉල්ලීම වැඩි. දැන් ලොකු අර්බුදේ තියෙන්නේ තාක්ෂණ වේදේ සම්බන්ධයෙන්. දරුවෝ විශාල පිරිසක් උනන්දුයි තාක්ෂණ වේදේ හදාරන්න. හැබැයි ගුරුවරු නැතිකම නිසාවෙන් ඒ උත්සාහය අසාර්ථකලා තියෙනවා. මගේ ගමේ ශ්‍රී සුමංගල මධ්‍ය මහාවිද්‍යාලය ජාතික පාසලේ උනත් ගුරුවරු නැතිකම නිසා ඒ පන්තිය නවත්වන්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ ගණිතය, ඉංග්‍රීසි, විශේෂයෙන් ආගම, භාෂාව. දැන් මාතර දිස්ත්‍රික්කයේ ඉතාම ශෝචනීය තත්ත්වයක් තියෙනවා. මාවරල විද්‍යාලය ගරු ඇමතුමනි දමිල දූපුතුන්ට තමන්ගේ ආගම හින්දු ආගම වෙනුවට බුද්ධාගම ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙන ගුරුවරෙක් නැතිකම නිසා. මේක පැහැදිලිවම ඩිස්ක්‍රිමිනේෂන් එකක්. ඉතින් මම හිතනවා අනිත් තැන්වලත් එහෙම ක්‍රියාත්මක වෙනවා ඇති. ඒ නිසා ඒ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කළා නිශ්චිත ප්‍රතිපත්තියක් අපි එකතු වෙලා ඒ වෙනුවෙන් ඕනම මැදිහත් වීමක්, ඕනම කැපකිරීමක් කරන්න අපි සියල්ලම සූදානම්ව ඉන්නවා. මේ පිළිබඳ සාවධානව, සංවේදීව, ප්‍රායෝගිකව මේකට මැදිහත් වෙන්න කියලා කියන එක තමයි මගේ ඉල්ලීම.
ගරු මුලාසනුන්දු මන්ත්‍රීතුමනි, ගරු ඩලස් සලහපෙරම හිටපු අධ්‍යාපන ඇමතුමා ප්‍රශ්න හතරක් යොමු කළා. අතුරු ප්‍රශ්න. පළවෙනි එක ආබාධිත කාණ්ඩයට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනනු තිබෙන 3% ප්‍රතිශතය. ඔබතුමා කියන කාරි මටත් මැදිහත් වෙන්න වුණා. ඒ වගේම අපි පොදුවේ පළාත් 9ටම දැනින් දුන්නා මේ බඳවා ගැනීමවලදී 3% ප්‍රතිශතය පවත්වා ගන්නයි කියලා. තවදුරටත් සිදු වෙලා නැත්නම් මම ඒ පිළිබඳව සොයා බලන්න අපේ පිළිබඳව වෙනම ලිපියක් යවුවා. ඊළඟට ඔබතුමා කියන උපාධිධාරීන් අනද්දේන සේවා කාණ්ඩවල හිටියේ. හැබැයි ඒගොල්ලෝ එහෙම ඉන්න ගමන් බාහිර හෝ එයාදී වශයෙන් උපාධි ලබා ගත්තා. දැන් මේගොල්ලන්ට කියන්නේ ඌන සේවා උපාධිධාරී. දැන් ඌන සේවා උපාධිධාරනුත් එයාටත් මේ පිළිමට මෙයාට පිළිමක් ලබා දිය යුතුයි. මොකද ඒගොල්ලන්ට ඒ තනතුර ඒක දීමේදීත් අර ප්‍රශ්න එනවා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ. මොකද උපාධිධාරී ගුරුන් බඳවා ගැනීමේදීත් වෙන්නා වූ වයස් කාණ්ඩය සහ තරග විභාගයට පෙනී සිටීම කියන කාරණේ. නමුත් ඔබතුමාට මතක ඇති මම ඊට කලින් අධ්‍යාපන ඇමති වෙච්ච කාලෙත් කැබිනට් පත්‍රිකාවක් මගින් ඕක විසඳුවා අපි. මේ දැන් ඉන්න රාජ්‍ය සේවා කොමිෂන් සභාව දැන් අලුතෙන්පත් වෙලා පරණ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තියෙන තීන්දුව නෙවෙයි ඒගොල්ලෝ ගන්න. ඒක නිසා දැන් අපි ඒගොල්ලොත් එක්ක සංවාදයේ ඉන්නේ. ඌන සේවා උපාධිධාරීන් ඔබතුමා කිව්වා ගන්න හරි පළාත් මට්ටමේ මේක තියෙන්නේ. ඒක විසඳීම සඳහා අපි අනාද්‍යන මේ වෘත්ති සභිත් එක්ක සාකච්ඡා කරලා තිනෝ. ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳුම අපි දැන් පිළිතුරු අපේක්ෂාවෙන් ඉන්නවා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ. ඊළඟට අර 19 බඳවගත්ත කණ්ඩායම අවුරුදු 5ක් වෙලා. ඔබතුමා කියන්නේ හරි බඳවා ගන්නකොට 35ට මාසයක් දෙකක් අඩුවෙන් හිටපු අය දැන් 40ක් වෙලා. ඉතින් ඒක නිසා අපේ සමතය නඩුව සමතයකටපත් වෙන්න කැඳවනවා. ඒකෙදී සමත කොන්දේසි වල එකක් තමයි 45 කීන මට්ටම අරගෙන පළාත් රාජ්‍ය සේවා මට්ටමින් මේ පත්වීම දෙන්න ඒක ඒකඟතාවයක් තියෙනවා. ඊටත් එහෙන් ගිය තව 48 දෙනෙක් ඉන්නවා. 45 ඉක්මවා ගිහිල්ලා. හැබැයි මම පළාත් ආණ්ඩුකරුන්ට දැන්නුවා දැන් අපි දුරකථනයෙන් කතා කළා නමුත් නිකිතව දැනුම් දෙනවා මේක සමතේටපත් වෙලා මේකේ ලිපිය ගියන් පස්සේ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවල වලට පුළුවන් ඒ කාරණේ ඒගොල්ලෝ කලින් හිටපු සේවා කාලය ගණනය කළා. ඒක එකතු කළා ඒගොල්ලන්ට 45 කියන කාරණේ අරගෙන ඊට පෙර අවුරුදු දෙකකට කලින් නැත්නම් පහකට කලින් නෑ හම්බුනේ. වුණුවේ ඒක සලකා බැලලා පත්වීම් දෙන්න බාධාවක් කරගන්නේ නෑ. ඒ සිළු දිනටම අවස්ථාව දෙනවා. විෂය ගැළපීම සහ ගුරු සේවා ව්‍යවස්ථාවේ අනිකුත් කොන්දේසි මත. ඊළඟ කාරණය අයින මම ඒකට උත්තර දෙන්න. බඳවා ගැනීම. මේ බඳවා ගැනීමේදී දැන් විද්‍යාපීඨ 19ක් තියෙනවා. මේ විද්‍යාපීඨ 19ම එකබද්ධ කළා. විශ්වවිද්‍යාලයක් හැදීමේ කටයුතු අවසාන අදියරට ඇවිල්ලා තිනවා. නීතිපතිගේ නිෂ්කාශනය ලැබුණු ගමන් අපේ අමාත්‍ය මණ්ඩලයට කියලා ගැසට් කළා. එතකොට විද්‍යාපීඨ නෙවෙයි වෙන්නේ විශ්වවිද්‍යාලයක කැම්පස්. ඊළඟට ෆැකල්ටි, ඩිපාර්ට්මන්ට්ස් එද්දී. ඒත් මේකත් ව්‍යුහය හදලා තින්නේ. එතකොට මේක UGC එක පිළිගත්ත විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය වෙනවා. එතකොට දැන් මේකට බඳවා ගැනීමේදී අපි දැන් පළාත් වලින් තමයි මේ තොරතුරු ගන්නේ. පළාත් වල මේ තොරතුරු අරගෙන තමයි අපිට පුළුවන් වෙන්නේ මේ ඒ ඔබතුමා කිව්වා දැන් Hindu ආගම ඉගැන්වීමට මාතරින් හොයාගන්න අමාරුයි. මොකද හේතුව මේකට ගුරුවරු බඳවා ගන්න ඕන නම් අපිට වෙනත් දමිල ප්‍රදේශ වලින් තමයි බඳවා ගන්න වෙන්නේ. ඊළඟට ප්‍රශ්නේ මේගොල්ලෝ සේවය කරනවද කියන එක අවුරුදු 5. කොහොම වුණත් ඔය කියන ප්‍රශ්නෙට විසඳුමක් හැටියට මේ බඳවා ගැනීමේදී ක්‍රිස්තියානිති තියෙනවා, Hindu ආගම තියෙනවා, මේ ඒ වගේ විවිධ විෂයන් තියෙනවා. යම් ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්නනම් තේ ප්‍රදේශවල ගුරුවරු බිහි වෙන්නේ. ඒක නිසා ඒක ජාතික මට්ටමින් බඳවා ගැනීමේදී ඒ කාරණය සැලකිල්ලට අරගෙන තොරතුරු පළාත් වලින් අරගෙන බඳවා ගැනීමේදී අපි ඒ සෙට් අගේ අනු බඳවා ගැනීමේදී අර විෂයන් ධාරාව ඉල්ලන අයට ප්‍රමුඛතාවය දීලා බඳවා ගැනීමට දැන්ට කටයුතු කරගෙන යනවා. ඔව් මේ සරත්තිරසිකර ඇමතුමා.
ගරු සරත්තිරසිකර ඇමතුමා.
ගරු සභාපතිතුමනි, ගරු අධ්‍යාපන ඇමතුමාගෙන් මේ ප්‍රශ්නේ අහන්න. ඔබතුමා දන්නවා ඇති යුද්ධ කාලයේදී උතුරේ සහ උතුරුමැද පාසල් වැහිගෙන යන සත්‍යයක් තිබ්බා. එතින්දී මම සිවිල් ආශ්‍රය බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරු හැටියට සිවිල් ආශ්‍රය බලකායේ බටීන් ඉතාම හොඳින් උසස් පෙළ සමත් බටීන් සහ ඉගෙනීමට හැකි බටීන්ව යොදවලා ඒ පාසල් වලට අනුයුක්ත කළා. ඒක නිසා තමයි බොහෝ වෙලාවට පාසල් පිට පවත්වාගෙන යාමට හැකුවේ. ඉතින් දැන් ඒගොල්ලෝ වසර 17ක් තිස්සේ මේ වගේ උගන්වනවා. උතුරේ එම සිවිල් ආශ්‍රය බටීන් උතුරේ සියල්ලක්ම ගුරු සේවයට බදවා ගත්ත වෙනම කැබිනට් පත්‍රිකාවකින්. නමුත් උතුරු මැද පළාතේ 108ක් පමණ ඉන්නවා සර්. ඒ තාම ඒගොල්ලන්ව බඳවගෙන නැහැ. ඉතින් ඒගොල්ලන් ඉතා හොඳ ප්‍රතිඵල ගත්ත අය. ඉතින් මම කියන්නේ ඒගොල්ලන් ඔය බඳව ගන්න කැබිනට් පත්‍රිකාවක් අපි දානවද? දෙවෙනි එක තමයි දැනට ගුරු පුහුණුවක් යනවා. හිටන්ද පටන් ගන්නවා. අපිට බැරිද සිවිල් ආශ්‍රය බලකායේ පඩි දෙන ගමන් ඒගොල්ලන්ගේ ගුරු පුහුණුවට අනුයුක්ත කරන්න? මොකද ගැසට් එකේ නැතිවෙන්න අද ඔබතුමා ඒකට අනුමැතිය දුන්නොත් ඒගොල්ලන්ට ලොකු දෙයක් වෙනවා. එතකොට ගුරු පුහුණුවෙන් පස්සේ ඒගොල්ලන්ව පුළුවන් අනුයුක්ත කරන්න.
උතුරු මැද පළාතේ තොරතුරු ඉල්ලලා තිනවා. ඒකට කැබිනට් පත්‍රිකාවක් දාන්න. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ නමින්ම මට ඉල්ලීම අදම දෙන්න. මම ගුරු පුහුණුවට එකලම ගන්නයි කියලා උපදෙස් දෙන්නේ.
ගරු එළවලුමන්තුමා.
මන්තුමා, අතර මම ඔබතුමාට බොහොම ගරු කරන අමාත්‍යවරේ. ඉතින් මම පුංචි දැන ගැනීම සඳහා කතා කරන්නේ, පොඩි දෙයක්. ඒ කියන්නේ වැඩි වෙලා ගන්නෙ නෑ. ගරු මන්තුමා, ඔබතුමා ලොකු උත්සාහයක් ගත්තා. ද්‍රවිඩ දෙමළ මාධ්‍යයෙන් කරන පාසල් වල ගුරු පුරප්පාඩු ටික පුරවා. ඉතින් දැන් උදාහරණ කර ගත්තාම කළුතර දිස්ත්‍රික්කේ ගත්තාම මගේ බණ්ඩාර මාසනේ පාසල් තියෙනවා. දැන් අවුරුදු 60ක් 70ක් විතර වෙනවා මේවා ආරම්භ කළා. ඒ ආරම්භ කරපු දවසේ ඉඳන්ම ඉංග්‍රීසි, ගණිත, විද්‍යාව වගේ උගන්වන විෂයන් උගන්වන්න දෙමළ මාධ්‍ය ගුරුවරු නැහැ. මම ඔබතුමාට ගරු කරනවා, මොකද ඔබතුමා ලොකු උත්සාහයක් ගත්තා මේ ගුරුවරු ටික බඳවලා දෙන්න මේ පාසල් වලට. අනිත් එක තමයි ඒක තාම කරගන්න බැරුණා, ඒක කොයි කාලෙද කෙරෙන්නේ කියන එක දැනගන්න කැමති. ඒකත් එක්කම ගරුතුමා ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගන්න ඕන. අපි දැකලා තිනවා මේ විද්‍යාලවලට ගුරු නිවාස හදනවා. ගුරු නිවාස හදුවාම අපේ පළාත්වල සමහර ගුරු නිවාස අවශ්‍ය නැති තැන් වලට නගරයේ තියෙන පාසල් වලට ගුරු නිවාස හදලා තිනවා. නමුත් ඒ පළාත්වලට දෙමළ මාධ්‍යෙන් උගන්වන්නේ යාපනයේ ওই පැති වලින් තමයි, උතුරෙන් තමයි ගොඩක් එන්නේ. හැබැයි ඒ අයට ඇහිලා ඉන්න තැනක් නැහැ. මොකද තියෙන ගුරු නිවාස කඩාගෙන වැටිලා ඒවා ඉන්න බෑ කොහොමවත්. ඒවා ඒ තරමට ගරා වැටිලා තියෙනවා. ඉතින් ඒවා හැදෙන්නේ නැහැ. ඒකින්ද මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ ප්‍රතිපත්ති තීන්දුවක් ගන්න. මෙන්න මේ වගේ පාසල් වලට තමයි ගුරු නිවාස ඕන කියලා. මේ අවුරුදු 60-70ක් නැති ගුරු පුරප්පාඩු ටික ඔබතුමා මේ අධ්‍යාපන ඇමතිගමෙන් යන්නට පෙර මම ප්‍රාර්ථනා කරනවා ලබන ගමනත් අධ්‍යාපන ඇමති වේවා කියලා නිවර්ති තැනකට ඇහිලා එහෙම ප්‍රාර්ථනා කරනවා. මෙන්න මේ ටික විසඳ ගන්න පුළුවන්ද කියන ගෞරවණීය ඉල්ලීම කරන්න උපතා.
ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රාර්ථනාවට මම ස්තුතිවන්ත වෙනවා. කොහොම වුණත් මේ ගත්ත වගකීම තමයි අපි ඉටු කරගෙන යන්නේ. විශේෂයෙන්ම වතු ආශ්‍රිත පාසල්වල ගුරුවරුන් 2550ක් ගුරු සහායක හැටියට ගුරු සේවා ව්‍යවස්ථාවේ සුසුකම් අනුව බඳව ගන්න අපි කැසට් කළා. කැසට් කළා විභාගේ තියන්න තියෙන්නේ දැන්. ආයතන පොතුත් කැඳෙව්වා. නමුත් එක්තරා පිරිසක් උසාවියට ගිහිල්ලා ඒකට රිට් ඕඩර් එකක් කරන් තිනවා. තවත් ජන කොටසක් ඒකට අතුල් කළ යුතුයි කියලා. හැබැයි අපි පොදුවේ කිව්වේ ඒ ජන කොටස් වල පාසලුත් තිනවනම් වතු කරේ ඒගොල්ලන්ට ආයතන කිරීමේ බාධාවක් නැහැ. නමුත් අර තහනම් නියෝගය නිසා දැන් මාස දෙකක් ප්‍රමාද වෙලා තියෙන විභාගයේ තියෙන එක උසාවියෙන් ඒක නිරවුල් කරගෙන විභාගේ තිබ්බාම ඔබ පත්වීම් ටික දෙන්න පුළුවන්. ඔබ ප්‍රදේශයේ ගණනය කළ අරන් තියෙන ගුලත් සිංහල අගලවත්ත හරි මම දන්නවනේ ඔය ටික. ඔය මදුරාවල වලල්ලා විතර අර කෙලවර ඔය තින මේ ප්‍රදේශවල පුරප්පාඩු ගණනය කළ අරන් තින්නේ බස්නාහිර පළාතත් එයින් ලබා දෙන්නේ.
බොහොම සුදි ගෙවින්ද කුමාරතුංග මැතිතුමා
අපරේකට. ඔව් හරි ගරු ඇමතිතුමා, ඔබතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. අපි අර උතුරු පළාතේ සිංහල මාධ්‍ය උපාධිධාරී ගුරුන් ගැන ප්‍රශ්න අහපු වෙලාවේ ඔබතුමා නිවැරදි ප්‍රතිපත්තිය ප්‍රකාශ කළා වුණ බඳවා ගන්න බව කිව්වා. ඒකට උන්ට අදාළ විෂයට අදාළ උපාධිය තියෙනවා. දැන් අර දෙමළ මාධ්‍යෙන් අර තරඟ විභාග ප්‍රශ්න පත්‍රයක් හදලා වැරදි සාගතව සිංහල මාධ්‍යයට හැරීම නිසා ඔවුන් යම් අසරණ වීමක් තියෙනවා. හැබැයි මම පෙන්වා දුන්නා මේ පාර්ලිමේන්තුවේදීම රත්නපුර දිස්ත්‍රික්කයේ හැම දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ අවශ්‍ය ආයුධපත් ප්‍රමාණය නොලැබුණාම ආයුධම් කරපු සියලු දෙනාටම තරඟ විභාග ප්‍රතිඵල නොතකා ඒ පත්වීම් ලබා දීලා තියෙනවා. ඉතින් දැන් මෙතන උතුරු පළාතේ සිංහල මාධ්‍යෙන් ඉල්ලුම් කළ තියෙන උපාධිධාරීන්ගේ සංඛ්‍යාව ඒ විෂය හදාරලා තියෙන සිංහල මාධ්‍ය උපාධිධාරීන් සංඛ්‍යාව තියෙන පුරප්පඩු සංඛ්‍යාවට වඩා අඩුයි. ඉතින් ඒ නිසා අපි කලින් ඉදිරි යෝජනා කරපෙලා ඔබතුමා පිළිගත්ත එක කරන්න පුළුවන් එක කරන්නම් කියලා. හැබැයි අපිට දැනගන්න ලැබෙන්නේ ඉතාම අවාසනාවන්ත විදිහට උතුරු පළාතේ ආණ්ඩුකාරතුමිය මොන විදිහටවත් ඒ පත්වීම් දෙන්නේ නැහැ කියන වගේ ආකල්පයකින් නම් කටයුතු කරන ඒ පත්වීම් දැන්ටත් දීලා නැහැ. ඉතින් මේ උතුරු පළාතේ විවිධ දුෂ්කරතා හරහා ජීවත් වෙන සිංහල ජනතාවට අපි සමගිය ගැන කතා කරනවා නම් එකමුතු ශ්‍රී ලංකාවක් ගැන කතා කරනවා නම් මේ ජනතාව එකට ජීවත් වීම වැදගත්. ඉතින් ඒ වුණ උතුරු පළාතේ ජීවත් වෙන්න බැරි තැනට පත් නොකර කරුණාකරලා මේ පළාත් සභාවල ඒ මහජන නියුජිතයොත් නැහැ ආණ්ඩුකාරතුමියන්ලගේ හිතුවක්කාරකයාකම් වලට ඉඩ නොදී ඔබතුමාගේ පිතාකාරණික ඉල්ලා සිටිනවා අධ්‍යාපන ඇමතිතුමා හැටියට මෙදිහත් වෙන්න කියලා. බොහොම ස්තුතියි.
මුලාසුන්න මන්ත්‍රීතුමනි, මේ ප්‍රශ්නේ මම ආණ්ඩුකාරතුමීට දැනුම් දුන්නා. 18 දෙනා ඉන්නේ උපාධිධාරී. උතුරු පළාතෙන් උපාධිධාරී සිංහල මාධ්‍යයෙන් බිහි වෙන්නේ නැහැ. ඒතර මං කිව්වා මේ පිරිස පත්වින් පුරප්පාඩු සංඛ්‍යාවට වඩා අඩුයි. ඒතර තරංග විභාගයක් තියෙන තරම් දෙයක් නැහැ උතන. හරි. උසුසුසුකම් හරනම් සුසුසුකම් පරීක්ෂා කළා ව්‍යවස්ථාව අනුව පත්වින් දෙන්න කියලා. ඒකේ ප්‍රමාදය තමයි තියෙන්නේ එතුමිය දෙන්නේ නැහැ කිව්වේ නැහැ. ඒක පළාත් රාජ්‍ය කොන්සමයි විමසලා ඒ කඩු ටික කරාවි. නෑ මට ඔව් මට බලයක් නෑ පළාතක පත්වීමක් දෙන්න. ඒ නිසයි මම ඒ කඩුත් එහෙම කළේ මට පුළුවන් නම් මම වෙලහට දීලා. හොඳයි. හොඳයි.
හරි. බොහොම සුදු. හවුද? කරු දයසිර මහත්තයා. 10 දෙනෙක් විතර ප්‍රශ්න.
නෑ එතුමාගේ නෙමෙයි. අපේ මේ මේ විදේශ කඩුත් එමත්තුමා ඉන්න නිසා මම ඇහුවේ පොඩි ප්‍රශ්නයක්. ඔබතුමා දන්නවා දැන් මේ මේ යුක්‍රේන රුසියා යුද්ධයට අපේ විශාල පිරිසක් ගිහිල්ලා ඉනවා. ඔබතුමා අපිට යම් අදහසක් දුන්නා ගිහිල්ලා අපිත් එක්ක කතා කරලා මේ ප්‍රශ්නේ ඉවර කරගන්න. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ රුසියාවට ගිය අය පිළිබඳව කිසිම එතනින් පස්සේ කිසිම ෆීඩ්බැක් එකක් මොනවද මේ අය සම්බන්ධව කරන්නේ? මේ 600 ගානක් දැන් ඉන්නවා. ඒගොල්ලෝ ගැන මොකද්ද කරන්නේ? 17 දෙනෙක් මිය ගියා, දැන් 20 දෙනෙක් මිය ගියායි කියලා කියනවා. ඒගොල්ලන්ට මොකද්ද කරන්නේ? ඊළඟට ඇත්තටම ඒ අයව ගෙන්න ගන්න, දැන් ඉන්දියාව ගෙන්න ගන්න වැඩපිළිවෙල සකස් කරන්න යනවා. ශ්‍රී ලංකාව විදිහට අපි මොකද්ද මේ ගැන කරන්නේ? ඇත්තටම ඒ අයව දැන් ආපහු නැවත විශාල මේ මේ හිරවිල්ලකින් නැමතුමා මොකද හේතුව? ඒගොල්ලෝ අහනවා දැන් මොකද්ද කරන්නේ කියලා. මොකද හේතුව? ඒ තිබුණ උනන්දු උද්‍යෝගය රජයෙන් ගිලීලාද නැත්නම් මොකද්ද කරන්නේ කියලා. අනිත් එක තමයි විශේෂයෙන්ම මෙතනින් 14 දෙනෙක් මේ මෙතන සෑහෙන පිරිසක් ගරු නැමතුමා ඒගොල්ලන්ට විශ්‍රාම වැටුපක් හම්බුණා. දැන් ඒ විශ්‍රාම වැටුපත් නතර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා කරුණාකරලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේ සම්බන්ධව යම් පිළිතුරක්. මොකද දැන් එම්බසියකින් මෙහෙට එන්න කියලා කියලා තියෙනවා. ඒගොල්ලන්ට මේ එහාට යන්න ඒකට යන මුද්දර ගාස්තු විතරක් ලක්ෂ 2ක් ඒ ડોකියුමන්ට් එක හදන්න එක්කෙනෙකුට. ඉතින් එක 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 ડોකියුමන්ට් එකට ඒ වගේ 20ක් විතර තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 4ක් 5ක් එක පුද්ගලයෙකුට යනවා මේ වැඩේ කරන්න. ඇත්තටම ලොකු අමාරුවක ඉන්නේ. ඒ නිසා අර මිය ගිය අයටත් මම මේ කියන්නේ. ඒ නිසා කරුණාකරලා ඔබතුමා රුසියානු මේ තානාපති කාර්යාලයත් එක්ක පොඩ්ඩක් සාකච්ඡා කරලා මේ අයවත් කිසියම් විදිහට ඔබතුමාගේ කාර්යාලය කට්ටිය දාලා ගෙන්නලා මේ සම්බන්ධව යම් සහනයක් දෙන්න කියලා තමයි මගේ ඉල්ලීම
තියෙන්නේ. ඕඩර් ප්ලීස් නියෝජ්‍ය කතානායකතුමා මුලාසනේට.
පැහැදිලි කළා වගේම ඇත්තරම දැන් මූලාසනේ වාඩිලා ඉඳලා නැගිටලා ගිය අපේ ආරක්ෂක සේවයේ හිටපු රණවිරුවෙක් ඔහුත් එක්ක එකට ඔහු යටතේ සේවය කරපු කණ්ඩායමකුත් ඇත්තටම මේකට අයත් වෙලා ඉන්නවා. මම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවත් එක්ක කතා කළා ගරු ඇමතිතුමා. එතකොට ඒගොල්ලන්ට අවශ්‍යයි විශ්‍රාම වැටුප ලබා දෙන්න නම් ඒ අය ජීවත් වෙන බවට සහතිකයක්. එතකොට දැන් මේ සහතිකේ මේ රුසියාවේ සේවයට ගිය පවුල් වල අයට ලංකාවෙන් ලබා දෙන්න විදිහක් නැහැ. ඒ අය දැන් රටෙන් පිටට ගිහිල්ලා. ඊළඟට අපේ රුසියන් තානාපති කාර්යාලයත් එක්ක කතා කළා. ඒ අයටත් යුද කඳවුරවල ඉන්න අර ඉස්සරහම සටන් වැදිලා ඉන්න සෙබළුන්ගේ අස්සනක් හෝ ලේඛනයක් ලබා ගන්න විදිහක් නැහැ. එතකොට අතුරුදහන් වෙලාද ජීවත් වෙනවද කියන එක පිළිබඳව නිශ්චිත තහවුරුවක් නැති තත්ත්වයක් තුළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මේ වෙනකොට 50කට ආසන්න සංඛ්‍යාවක විශ්‍රාම වැටුප අහෝසි කරලා තියෙනවා.
ගරු මන්තුමා ඉක්මනින් කියලා අවසන් කරන්න.
ගෙල්ලා. ඉතින් මේ මේ පිළිබඳව කඩිනම් මැදිහත් වීමක් රජයේ විදිහට ගරු සභානායකතුමනි මැදිහත් වීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපේ 600ක් විතර එතන ඉන්නවා. මේක රටට මහා ආපදාවක්.
ඒ කියන්නේ ගරු මන්තුමා
ගරු ආපදාවක් කරන්නේ අපවාදයක් බවට පත් වෙලා තිබෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි එම් මන්ත්‍රීවරු දෙදෙනාම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අපේ ස්ටේට් මිනිස්ටර් එක්ක රෂයාට ගියා. උත්සාහ දරුවා. විපක්ෂයේ තව කණ්ඩායමකුත් ගියා. ඒකටත් අපි සම්පූර්ණයෙන්ම අවස්ථාව ලබා දුන්නා. අපි දිගින් දිගටම ඔවුන් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ. අපි අතෑරලා නැහැ. අපේ තානාපතිතුමා එහේ ගිය සතියේ ගිහිල්ලා මුණ ගැසුණා කියලා කිව්වා. විශේෂයෙන්ම අර ඉන්දියාවේ මෝඩි ඇමතිතුමා ගිය වෙලාවේදී ඒ පිච්ච පොරොන්දු උඩ අපිත් කියන්නේ ඔවුන්ට එහෙම සලකනවා නම් අපිටත් ඒ ආකාරයෙන්ම සලකලා ලංකාවට එවන්න කියලා. නමුත් ඒත් කියන්නේ තාම එම යවන්නට තීන්දුවක් අරන් නැහැ කියන එක තමයි මට අවසාන වශයෙන් අපේ තානාපතිතුමා කිව්වේ. අත්වශයෙන්ම පහුගිය සති දෙක තුල මට අප්ඩේට් එකක් නැහැ. මම දැන් ඔබතුමන්ලා මතක් කරපු එක හොඳයි. මම නැවත වතාවක් අප්ඩේට් එකක් අරගෙන දැනුම් දෙන්නම්.
හොඳයි. ප්‍රශ්න අංක 10 ගරු SMM මරිකර්ණතුමා. පැමිණ නැත. දෙවෙනි වටය පළවෙනි ප්‍රශ්නය අහනවද?
නියුජ කතානායකතුමනි පළවෙනි ඒ ප්‍රශ්නය අහනවා.
හොඳයි. සභාගත කරන්න. දෙවෙනි ප්‍රශ්නය අහනවද?
නියුජ කතානායකතුමා දෙවෙනි ප්‍රශ්නය අහනවා.
සභාගත කරන්න. සභාගත කරන්න. හතරවෙනි ප්‍රශ්නය අහනවද?
හතරවෙනි ප්‍රශ්නේ සභා පිළිතුර සභාගත කරන ලෙස ඉල්ලා සිටිනවා.
සභාගත කරන එක මගේ ප්‍රශ්නය.
හොඳයි. ගරුවන්තම සභාගත කරන්න. පස්වෙනි ප්‍රශ්න අංක 5 අහනවද?
ප්‍රශ්න අංක 5 අහනවා කතානායකතුමනි.
සභාගත කරන්න.
ප්‍රශ්න අංක 6 අහනවද?
ඔය එකත් මම උත්තර දෙන්නේ සභාගත කරන්න.
හොඳයි. 10වෙනි ප්‍රශ්නේ අහනවද?
අනව කතානායකතුමනි 10වෙනි ප්‍රශ්න අහනවා.
සභාගත කරන්න.
හරි. 27 දෙක. ඔව් ගරු මන්ත්‍රීතුමා.
Thank you, sir. I am raising a point of order with regard to the agenda for today's proceedings under the Standing Order 22. There was a private member's bill that I moved, which came up for, which was read a first time. There was a petition to the Supreme Court. Supreme Court gave its determination. The matter came up for second reading after several months, after the relevant ministry did not give a report within the stipulated 6 months. At the second reading, it was passed without a debate and without a vote. Thereafter, according to Standing Order on Private Members' Bills, Standing Order 57 and 58, it was referred to the Legislative Standing Committee, chaired by the chairman of committees, the deputy speaker himself. The report of the Legislative Standing Committee was presented to Parliament by yourself on the 21st of August. Now, Standing Order 72 says, when a bill has been reported to Parliament by a sectoral oversight committee or the Legislative Standing Committee without amendments, but this was with amendments, it may, upon the day appointed for its consideration, be forthwith read a third time and passed. Now, or if Parliament so directs, the third reading may be postponed. Now, the Business Committee of Parliament made a decision that the report of the Legislative Standing Committee will be reported to Parliament on the 21st of August, and that it will be taken up for third reading in accordance with Standing Orders 71, 72 and 73 today, that is the 3rd of September. That minute came up before the Committee on Parliamentary Business yesterday and was approved also. But it is not in the agenda. I understand it's not in the agenda for today. Why is that? Why has this not been taken up? Yesterday at the Business Committee, the Leader of the House said that for certain political considerations, this was being delayed. Now, standing orders don't permit delay for political considerations. It says forthwith, be read a third time. The political considerations that he has referred to is that the Ilangai Tamilars Katchi has taken a decision to support somebody other than President Ranil Wickremesinghe. Now, this is the most horrendous thing that is happening. Standing orders are being violated. Decisions taken at the business committee is being violated. This, everybody said, should be done with consensus. Second reading happened without even calling for a debate or a vote, and only because our party has decided not to support the president, this is being sabotaged. standing orders is being violated. In the Tamil Makkal Meedhu, this is a revenge that is being taken on the Tamil people because of a decision taken by our party. Now, I spoke to the president yesterday and he said, I have no problem. It must be taken up for third reading. I will tell the leader of the house to do it. But that doesn't happen. That doesn't happen. Okay. Now, when he took over as Prime Minister and President, we called him Ranil Rajapaksa for a good reason. Now, when he is ending his term as President, he is proving that he is in fact Ranil Rajapaksa. I know he had no objection to this being taken up, but he is prevented and by the forces that are with him. But that's no excuse. He is the President. He is the chief executive, he is the head of the cabinet, and he cannot say, I have directed that it be taken up. This is a formal announcement only. We have gone through the full process. The Deputy Speaker knows, at the Legislative Standing Committee twice, the matter was considered. It was unanimously agreed. Second reading was unanimously agreed by the House. Why is that? At the last stage of a third reading, of an announcement in the House, why is this being sabotaged like this? Now, I wish to inform the President that if he does this, tomorrow there is one more chance of it being taken up and announced. But if he does this, this is a revenge that he is taking on the Tamil people of this country because of a political decision that our party has taken, which we have right to take, and therefore he will be forever remembered as Ranil Rajapaksa Janadhipathi Tamil Makkal Munbagavum in the Nattu Makkal Munbagavum Kaattapaduvar Tamil Makkalukku Ediraga Avar Seigira Inda Vidayam San Seivadaga Kodutha Vaakurudhi பல வாக்குறுதிகளை கொடுத்திருக்கிறார். ஒன்றையும் அவர் செய்யவில்லை. ஒன்றையும் அவர் செய்யவில்லை. அவர் இப்படியாக கடைசி நேரத்தில் இதை தடுப்பதன் மூலமாக நான் செய்ய இருந்த ஒரு விடயத்தை அதற்கு கூட அனுமதி கொடுப்பதாக சொல்லிவிட்டு கடைசி நேரத்திலே எங்கள் மக்கள் மீதான வெறுப்பை காட்டுகிற நிகழ்ச்சியாகத்தான் நாங்கள் இதனை காண்கிறோம்.
சபாநாயகத்துமா
கரு கரு நியோஜக கதாநாயகத்துமணி ඉස්සෙල්ලා මන්ට ඉඩ දෙන්න එතුමා මතු කරපු රීති ප්‍රශ්නයට උත්තර දෙන්න. ඊට පස්සේ ඔබතුමනට අදහස් කියන්න පුළුවන්. දැන් මේ එතුමා මම සිංහලෙන් කියන්නම් මොකද එතුමා දමිළ භාෂාවෙන් කිව්වා ඒ ජනතාවට තේරෙන්න. මට ඕන ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නත් පුළුවන්. නමුත් බහුතරයක් සිංහල නිසා මම මේක සිංහලෙම උත්තර දෙනවා. මොකද්ද එතුමා ගෙනාවේ ප්‍රයිවට් මෝෂන් එක ඉතාම හොඳයි. මම හිටපු මහමැතිවරේ කැට්ට බස් පළාත් සභාවක මම එකඟයි. මොකද යහපාලන ආණ්ඩුව වෙලාවේ මේ පළාත් සභා මැතිවරණ නීතිය සම්බන්ධයෙන් ගෙනාපු යෝජනාවක් නිසා අද පළාත් සභා තියාගන්න බැරි වෙලා ඉන්නේ. ඔව් ඒක ඔබතුමා පස්සේ කියන්නේ. එතකොට දැන් ඒ තීන නෛතික අර්බුදෙන් ගොඩ යන්න තමයි එතුමා මේ පෞද්ගලික මෝසම ගෙනාවේ. කියන්නේ පළාත් සභා මැතිවරණ නැවත පැවැත්වීම සඳහා ඒකේ ඉඩකඩ ලබා ගන්න නෛතික වශයෙන්. ඒකට අපි ඔක්කොම එකඟයි. කවුරුත් විරුද්ධ නැහැ. නෑ නෑ. ආ දැන් ඔබ No that's right. ඒක තමයි මට දැනගන්න ඕනේ උනේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම එතුමට කිව්වේ ඊයේ බිස්නස් කමිටි එකේදී කලින් මිනිත්තු වල එහෙම තිබ්බත් යම් මන්ත්‍රීවරයෙක් විරුද්ධ වෙලා විවාදයක් ඉල්ලනවනම් අපි ඒක දෙන්න ඕනේ. No that is Oh no no wait now I am on my feet. Now wait. Now you see. Now you see certain members are opposing it. Right? That is why. Oh, no. Obutuma matapasi uttar denne tumanda. Obutuma podak inna obutuma matapasi uttar denna. Menna me prashne ada matuvenna thiyena nisa thamai. Visheshama janadhipati varneka meda api inna nisa thamai. Naththam meke apita prashnayak naha me oy thiyena vidiyata giyata. Namuth metana ප්‍රශ්නේ තියන්නේ සමහර මන්ත්‍රීවරු ඉන්නෝ මේ යෝජනාවට විරුද්ධයි. එහෙමනම් එයාට යම්කිසි හේතුවක් නිසා මේ විවාදයේ බෙදීමක් මේ විවාදයට ගන්න ඕනේ කියන විරුද්ධත්වය ප්‍රකාශන අවස්ථාව නොතිබෙන්න පුළුවන්. හැබැයි පොඩක් ඉන්න දැන් මේ අවස්ථාව තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ මතුවෙන නිසා තමයි මම කිව්වේ අපි එකඟ වුණත් ඔබතුමා විපක්ෂයේ එකඟ කරව ගන්න ඕනේ මේ මේකට විරුද්ධ නැහැ කියලා. විපක්ෂයේ එකඟ වෙනවා නම් මේකට විරුද්ධ නැහැ කියලා අපිට ප්‍රශ්නයක්
නැහැ. ඔව්. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි විවාදයක් ඉල්ලීමේ වැඩපිළිවෙල තියෙන්නේ දෙවනවර කියවීමේ කාලවකවානුව තුලද. දෙවනවර කියවීමේදී මේ සම්බන්ධව කිසිම විවාදයක් ඇති වෙලා නැහැ. එතකොට මේ දැන් තියෙන්නේ තර්ඩ් රීඩින් එක. එතකොට මේ සම්බන්ධව තවත් ගැටලුවක් තියෙනවා නම් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. කියන්නේ විවාදයක් දැන් ගන්න පුළුවන්ද බැරිද කියන කාරණේ. හරි, ඒ නිසා අපිට තියෙන්නේ ඒ ක්‍රියාමාර්ගය ඉදිරියට යන්න. විරුද්ධද පක්ෂද කියන කාරණේදී අතුස්සන එක නැති එක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ කරුණ නියෝජ්‍ය කතානායකතුමා, දැන් අවුරුදු 7කට 8කට වැඩිය මේ රටේ පළාත් සභා නවත්තලා තියෙනවා. එතකොට මේ රටේ පළාත් සභා මැතිවරණය නැවතිලා තිබෙන තුර අපි දකින කාරණේ තමයි අද පළාත් සභාව ඔබතුමත් දන්නවා පළාත් සභාව ඇතුලේ නිලධාරීන් තමයි සම්පූර්ණයෙන් මේ වැඩේ කරන්නේ. වෙනදා තිබිච්ච මිනිහෙකුට ගිහිල්ලා හම්බෙන්න බෑ.
ඒ සම්බන්ධව නෙමෙයි දවස්.
මේ මිනිහෙකුට ගිහිල්ලා හම්බෙන්න බෑ, කතා කරන්න බෑ, ප්‍රශ්නයක් විසඳන්න බෑ. මෙවැනි තත්ත්වයක් තුල එතුමාගේ ගෙනාවු යෝජනාව ඇත්ත වශයෙන් දැන් තර්ඩ් රීඩින් එක තියෙන්නේ. කල්ලා ඉවර කරා නම් ඉවරයි. අද ඇයි මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ? මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ වෙන එකක් ඉඳ නෙමෙයි. ඊළඟට
නෑ ගරුවන්තවා, මේක විවාදයක් නෑ. ඔබතුමා අදහසක් නේ, එහෙම එකක් නෙමෙයි.
ගරු නියෝජ්‍ය කතා රැගතුමනි මම
කිරියලමන්තවා කියලා අවසන්
කරා. ගරු නියෝජ්‍ය කතා රැගතුමනි, මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා අගෝස්තු මාසයේ 8 වෙනිදා. රටේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. පළාත් සභා නැතුව ආණ්ඩුකාරවරු හිතුමනාපේ වැඩ කරනවා, මැතිවරණ නීති උල්ලංඝනය කරනවා. දැන් ඇත්ත වශයෙන්ම මේ පළාත් සභා ඡන්ද තියන්න අපි උදව් කරන්න කැමති. මම අවුරුදු 4 කට කිව්වා අපි මේ අපේ ඡන්ද ඔක්කොම දෙන්නම් පරණ ක්‍රමයට, අනුපාත ක්‍රමයට ඡන්ද තියන්න කියලා. දැන් කොහොම හරි සුමන්දිරම් මැතිතුමා යෝජනාවක් ගෙනහැලා අපි දෙගොල්ලෝ එකතු වුණානේ.
හරි, බොහොමයි.
අපි එකග උඩා. ඉතින් ඒක කල් දාන්න නැතුව
හොඳයි,
බොහොමයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් අපි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ
ඔබතුමා අවසන් කරන්නකෝ කියලා
මං අහන්නේ ඔබතුමා මේක හෙට ගියනවද? හෙට
සභානායකතුමනි, මේක තමයි මම කිව්වේ. අපි සර් පොඩයින අපි ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීතුමාට අවස්ථාව දෙමු. ඊට පස්සේ මම ඔබතුමාගේ ප්‍රශ්නට උත්තර දෙන්න.
ගරු ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීතුමා.
ඒක හොඳයි. නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේක පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් හැටියට ආවේ. ඒතකොට ඒ ආපු අවස්ථාවේ දෙවිනිවර කියවීම වෙලාවේ මම සභානායක මේ අගමැතිතුමාගෙන් උත් ඇහුවා, මුල් අසනින් උත් ඇහුවා, ගරු කතානායකතුමාගෙන් උත් ඇහුවා මේ සම්බන්ධයෙන් අපිට විවාදයක් දැන් කළ යුතුද කියලා. ඒ වෙලාවේ කිව්වා මේක පෞද්ගලික යෝජනාවක් නිසා මේක යම් මොකද්ද කාරක සභාවකට යොමු කරනවා. ඒ යොමු කරයින් පස්සේ එතන අනුමැතිය ලැබුණොත් ඊට පස්සේ පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙනවා කියලා. ඒ නිසා තමයි අපි විවාදයක් ඉල්ලුවේ නැත්තේ. නැත්නම් අපි මේ ක්‍රියාවලියට විරුද්ධයි. අනිත් එක බලන්න, මුළු රටේම සමානුපාතික ඡන්ද ක්‍රමයේ වෙනුවට කොට්ටාෂයට මන්ත්‍රීවරයෙක් ලැබෙන මෙති වෙන ක්‍රමයකට දැන් පළාත් පාලන ආයතන වෙනස් කරා. ඒ විදිහටම අපි මහමැතිවරණෙත් වෙනස් කරනවා කියලා අගමැතිතුමාගේ මේ නිර්දේශය තියෙනවා. ඒතකොට පළාත් සභා ඒ එතෙන්ට දැන් මෙතුමල්ල අත උස්සලා මේ ඡන්දේ නැති කරගත්තේ කොට්ටාෂ ක්‍රමයට අර සමාන يعني මිශ්‍ර ක්‍රමයකට මෙතිවරණ තියන්න ඕනේ කියලා. ඒතල අවුරුදු 6ක් 7ක් පළාත් සභාව නැතුව ඉඳලා ආපහු අර පරණ ක්‍රමයට යනවා කියන්නේ මේක පිස්සන් කුටුවක්ද? මොකද්ද කරන්න ඕනේ? අලුත් විදිහට මේ මෙතිවරණ ක්‍රමයේ ගෙනල්ලා මේක කරන්න ජනාධිපතිවරණයක් අස්සේ මෙවැනි දේශපාලන තීන්දුව ගැන කටයුතු ගන්න එපා කියලා අපි මේ ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා. මේ අපේක්ෂක මෙතිවරණ පොරොන්දු දෙනවා උතුරට එකක් කියනවා දකුණට එකක් කියනවා. ඒ නිසා ජනවරමක් අරගෙන දැන් ජනවරමක් ලබා ගන්න අවස්ථාව තියෙනවා. ජනවරමක් අරගෙන මේ කටයුතු කරන්න කියලා අපි ඉතාම උනකමින් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
දලසාර අපරන්ත අවසන් කරන්න
ඕනේ. ගරු නියෝජක තනායතුමනේ. ගරු නියෝජක තනායතුමනේ අපි මේ කතා කරන වෙලාවේ රටේ මහජන නියෝජිත ආයතන තුනක් තියෙනවා. මහජන නියෝජිත ආයතන තුනෙන් දෙකක් වහලා තියෙන වෙලාවක් මේක. මම මේක තාක්ෂණික කාරණා ගැනට වඩා ඒක සුමන්දරන් මන්ත්‍රීතුමා ඉතාම පැහැදිලිව සඳහන් කරා තාක්ෂණික කාරණා. හැබැයි මහජන නියෝජිත ආයතන තුනෙන් දෙකක් වහලා තියෙන්නේ. මේ එක කාරණාවක් ගරු නියෝජක තන දෙවෙනි කාරණේ ඉතමයි තා පැහැදිලිව කිව්වා ඒකට හේතුව මොකක්ද කියලා මේ වගේ හැසිරිච්ච ඉතිහාසෙ දැන් බලන්න අපි පාර්ලිමේන්තු ආණ්ඩුවෙන් අනිත් පැත්තට පැමිණෙනකොට මෙතෙක් 7972 ඉඳලා ඉතිහාස විමධ්‍යගත ප්‍රතිපාදන විපක්ෂ මන්ත්‍රීවරුන්ට ලබා දීපු
ක්‍රමවේදය
නැවැත්තුවා මගේ අවසන් කරන්න නැවැත්තුවා රිෂාඩ් බදුදින් නැමැතිතුමා දේශපාලන තීන්දුවක් ගත්තා කියලා ඔහුට වෙන් කරපු විමධ්‍යගත ප්‍රතිපාදන නැවැත්තුව ජනාධිපති කාර්යාලය
විසින් සර් මන්තම මේ රීති ප්‍රශ්න ගැන කතා කරලා අවසන් කරනවා
ඔක වෙනම කාරණාවක් ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදය මිලදී ගන්න ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රචණ්ඩ ප්‍රජාතන්ත්‍රවාදයට බලකිරීම කළ ප්‍රජාතන්ත්‍රවාදය ගන්න ප්‍රජාතන්ත්‍රවාදය මිලදී ගන්න මෙවැනි කටයුතු කරන එක කිසිසේත්ම යුක්තිසහගත නැහැ ඒ නිසා අවසාන වශයෙන් පළාත් සභාවල දූර කාලයට වඩා වැඩි කාලයක් පළාත් සභාව වහලා තියෙන්නේ. අපි එදත් මේ පන්දර විරුද්ධ වුණා. 2017 16 අංක 17 දරන පනත ගෙන අපේ වෙලාවේ. ඉතිහාසයේ පළවෙනි වතාවට ඉදිරිපත් කරපු ඇමතිවරයාත් ඒකට විරුද්ධව ඡන්ද දීලා තමයි ඒක පරාජයපත් කරේ. ඒ නිසා මේක රටේ අවශ්‍යතාවයක්. ඒ නිසා ඒකට කරුණා කළා. ඒකට ඉඩකඩ ලබා දෙන්න.
ගරු නියෝජක තනායකතුමනි ගරු සභානායකතුමාට මතක ඇති මේ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට මේ පනත් කෙටුම්පත් ඉදිරිපත් කරපු වෙලාවේ මමයි ඔබතුමාගෙන් අර ගෙවිදු කුමාරතුංග මන්ත්‍රීතුමා ඇසුව ප්‍රශ්නේ ඇහුවේ. එතකොට ඔබතුමා කිව්වා කලබල වෙන්න දෙයක් නැහැ. මේක මොකද්ද කාරක සභාවකට ගිහිල්ලා ඒකේ සාකච්ඡා කරලා එහෙම ඒ ප්‍රොසීඩියර් එකකින් තමයි මේක එන්නේ. ඊට පස්සේ මේක ගැන විවාදයකට අවස්ථාව ලැබෙනවා කියලා. කැබිනට් මණ්ඩලය පිළිගත්තොත්. එතකොට දැන් එහෙම තීදි මේක මේ මන් දන්නේ දැන් අනිත් මන්ත්‍රීවරු කිව්ව වගේ මහජන නියෝජිත ආයතන අකර්මණ්‍ය වෙලා තියෙන එකේ ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රශ්නයක් තියෙනවා ඒක හරි. හැබැයි මේ ජනාධිපතිවරණයක් දැන් ඇවිල්ලා හෙට අනිද්දා මේ තැපල් ඡන්දේ තව දවස් කීපකින් ජනාධිපතිවරණය. එතකොට මේ රටේ අලුත් ජනවරමක් නිර්මාණය වීමට හෝ නොවීමට නියමිතයි. කවුරු හරි ජනාධිපති කෙනෙක් එන්න නියමිතයි. ඊට පස්සේ මේ ගැන සලකා බලනවා මිසක් මේ 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 කලබලේ මේක අස්සේ දාලා මේ මොකද්ද මේ කරන්න හදන සෙල්ලම. මම කියන්නේ මහජන නියෝජිත ආයතන වල මහජනයා ඉන්න නියෝජිතයෝ ඉන්න ඕන තමයි. හැබැයි මේ දඩිබඩි ගාලා මේකේ අපිට අවශ්‍ය කරන සාකච්ඡාව සම්වාදය නැතුව එහෙම කරන්න ඉඩ දීම සුදුසුවන්නේ නැහැ. කරුණාකරලා ඔබතුමා එබෙලේ දීපු මේ ප්‍රකාශයට අනුව කටයුතු කරන්න කියලා මම ඊටම ඕනෑකමින් ඉල්ලනවා.
ඔව් මිසෙත් සභානායකතුමා කියලා අවසන් කරන්න.
ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඔය මතු කරපු ප්‍රශ්නය මීට වාර දෙකකට කලින් මතු කළා. ඒ මතු කරන වෙලාවේ මම එතුමට කිව්වා විවාදයක් කරනෝ නම් ඒකට අවස්ථාව ලැබෙයි කියලා. මේක ඒ නිසා තමයි දැන් මේ ප්‍රොසීජර් එක ෆලෝ කරලා තිනවා. ජනාධිපතිවරයාක් මැද්ද ඉන්නේ. ඊළඟ සැසිවාරයේ 8 වෙනිදා තිනවා. ජනාධිපතිවරණයෙන් පස්සේ. එතකොට කවුරු හරි ජනවරමෙන් තේරෙයි. එතකොට මේක සාකච්ඡා කරන අන්තික මේක දැන් මේක හෙට පාස් කළයි කියලා අද පාස් කළයි කියලා ලබන සුමානේ බලත් සභාපතිවරණයක දවන්න බෑනේ. ඒකට ප්‍රොසීජර් එකක් තිනවා සුප්‍රීම කෝට් එකේ තව තීන්දුවක් තිනවා. නෑ විසුර හරි නෑ පාර්ලිමේන්තුව නෑ ඒක ඔබතුමන්ලට පුළුවන් නේ විසුරන්න නැතුව මේක පාස් කරගන්න එහෙමනම් හරි ඔව් නෑ ඔබතුමා හිනා වෙන්න එපා පොඩක් ඉන්න ඔනරබල් සුවන්දිරන් යෙස්ටර්ඩේ wait yesterday if you go to the tapes of the proceedings of business committee you find real situation what is the real situation what you said there right I don't want to confront you now for that matter but what I say is yesterday we suggested we are in the middle of presidential election there are members at the outset honorable vimal veerwansa raised this question Then I answered to him. I told him that there will be a debate on this. Now, it's okay that you say that nobody asked for debate. So second reading passed. But I don't know whether members are aware of not. That is different matter. But it is our duty to see that all should be given equal opportunity. So that is why yesterday I suggested we are not opposing. But you get the consensus of all the opposition members and parties, then we have no question. Right? So that is why I suggested that we'll schedule it on a next session.
Thank
you, Honorable Leader. Refer to yesterday's proceedings. Yes, I did say that you had acted correctly, Deputy Speaker had acted correctly, but it is you who suggested that today fix the date for a third reading today. Right? So it should be passed. The agreement I had with the President is that before the presidential election, that this would be cleared. The legal hurdle would be cleared. Now, I am saying, because we took a decision not to back him at the presidential election, he is acting as a rank. ஜனாதிபதி செயற்படுகிறதே வெளிப்பாடுதான் இது இது இன்றைக்கு தமிழ் மக்கள் அனைவரும் உணர்ந்து கொள்ள வேண்டும் ராஜபக்சவர்களோடு கூட்டு சேர்ந்து மாகாண சபை நடத்தப்படாமல் இருப்பதற்கு ஜனாதிபதி தடுக்கிற இனவாத செயற்பாடாகத்தான் இதை நாங்கள் காண
வேண்டும்
எதுமா தமிழ் பாஷாவின் கீழே தமிழ் ஜனதா එතුමා ජනාධිපතිතුමාත් එක්ක තියෙන එකඟතාවය මොකද්ද කියලා අපි දැනගත්තේ දැනුයි එතුමා දැන් කියනකොට wait I am not confronting you I am aligning with you ගරු නියෝජ්‍ය කතා නැකුත් මට සිංහලිනුත් කියන්න දෙන්න එතුමා දමිළ භාෂාවෙන් ගෝක කිව්වා වගේ ගරු විමල් විරංස මන්ත්‍රීතුමාත් ගෙවිඳ කුමාර මන්ත්‍රීතුමාත් මතු කරපු ප්‍රශ්නේ වගේ සිංහල ජනතාවටත් අයිතියක් තියෙනවා ඒක ගැන කතා කල්පනා කරන්න
හරි බොහොම ඉස්සෙල්ලා අවසන් කරන් දැන්